ini lagi. Ya betul. Nee nee, mih mami, kita mih mati kerana kita mami tahu. Ah, itu aja. Gira mana? Ya, apa ni? Ya, apa? Atau dia apa? Ah, ada. Unda. Unda itu sahduna deh deh. Nevatat tata bat sahduna. Enang, api obat විස්තර කරන්නට යෙදුනා මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන්ගේ මනස තුලින් අපි මොකද මනස තුලින්ම අවබෝධ කරන්න කියන කොටත් එතන දැනගන්න පින්වන්නේ ඇයි මේ දුක දැන් දුක ඇති වෙන්නේ අපට නේද එතකොට ඒක මානසික දුක් තියෙනවා කායික දුක් තියෙනවා එතකොට පින්වත්නි දැන් මේ දුක ඇති වෙනවා දුක ඇති කරන සාධකේ ක්‍රියාත්මක වෙන්නේ කොහෙද මනස තුල අනබන් වෙන මනස තුල තමයි දුක ඇති වෙන හේතුව තියෙන්නේ එහෙනම් දුක ඇති වෙන හේතුව තියෙන්නේ මනස තුල නම් එතනදි මනසත් දුකටපත් වෙනවනම් එහෙනම් ඔය හේතුව නැති වෙන්නත් ඕන මනසෙමයි හොඳට දැනගන්න මේ සරලව මේ අවබෝධ කරගන්න එහෙනම් දුකත් මනසට ඇති වෙනවා නම් ඒ ඇති කරන්නා වූ හේතුවත් මනසෙන්ම ගොඩ නැගෙන්නේ එහෙනම් ඒ දුක නැති කරන්න ඒ හේතුව නැති කරන්නත් ඕන කොහෙද මනසේ එතකොට එහෙමනම් දුක ඒ හේතුව නැති කරන්න ඕන මනසේ එතකොට ඒ වගේම එතකොට ඔබ දැනගන්න ඕන එහෙනම් ඒ දුක නැති කරන වැඩපිළිවෙලක් තියෙනවනේ නේද? ඔව්ද නැද්ද? ඒ දුක නැති කරන වැඩපිළිවෙල ප්‍රායෝගික වෙන්නත් ඕන කොහෙද? ආන්න බලන්න. තේරුණාද මං කිව්ව එක? ඇත්තට දැන් ඕගොල්ලෝ හරි වටින දෙයක් ඕගොල්ලෝ මේ දැන් තමන් මේක අවබෝධය පිණිසම යොදා ගන්න. ඒතව ඒ කියන්නේ පින්නද නම් මේ දැන් දුක හැදෙනවා අපිට කායික මානසික දුක් තියෙනවා. එනම් මානසික දුක කියලා හිතන්නකෝ දැන් මේ මානසික දුක මනස තුල තමයි හැදෙන්නේ මනෝභාවය තුල හැදෙනවා වැඩිපුරම දුක් විඳින්නේ කොහෙන්ද මානසින් නේ එතකොට මානසින් තමයි දුක විඳින්නේ එතකොට මේ මානසින් දුක විඳිනවා ඒ දුකට පත් කරන හේතුව හදන්නෙත් මානසෙන් පුදුම වැඩේනේ ඒ හේතුව හදන්නෙත් මානසින් එහෙනම් දැන් ඔබට මනස දුකෙන් අතමුදව ගන්න නම් මනසට සැනසීමක් ලබා දෙන්න නම් ඒ මනසේ දුක හදන හේතුව නැති කරන්න ඕන. ඒ කියන්නේ නූපදවන්න ඕන. ඒ හේතුව මනසෙමයි උපදින්නේ. එහෙනම් නූපදන්නත් ඕන මනසෙමයි. උපදින්න තැනම නැති වෙන්න ඕන. නූපදින්නත් ඕන මනසෙමයි. එහෙනම් ඒක නූපදිනවා කියන්නේ දුක නූපදිනවා දුක නූපදිනවා එහෙනම් දුක නූපදින වැඩපිළිවෙල තියෙනවනේ එහෙනම් දුක නූපදින වැඩපිළිවෙල මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව ඒ කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව එහෙනම් ඒ කියන්නේ තණ්හාව නිරෝධ කරන වැඩපිළිවෙල එහෙනම් ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නත් ඕන මනස තුල බලන්න. එතකොට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන කොහෙද? මනස තුල. එහෙනම් දැන් අන්න බලන්නකෝ පින්වත්නි. ඔබට මේ සසර දුකෙන් සදාහට මත මිදෙන්න ඔබට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා අවශ්‍යයි. අනුපස්සනා තමයි. හැබැයි අනිවාර්යයෙන්ම ධම්මානුපස්සනා තියෙන්නම ඕන නේ හැබැයි චිත්තානුපස්සන අවබෝධ වෙන්න ඕන නේ මේ ටික තියෙන්න ඕන එකක්වත් නැතුව නෙමෙයි දැන් මේ ටික අවබෝධ තියෙන්න ඕන හැබැයි ධම්මානුපස්සනාවෙන් තමයි දහම නුවණින් විමසීම සිදු වෙන්නේ එතකොට එහෙනම් මේක මේ නුවණින් දැන් බලනකෝ එතනත් බලන දැන් චිත්තානුපස්සන ඒ කියන්නේ මනස පිළිබඳ ධම්මානුපස්සන ඒ කියන්නේ මනස ධර්මය අවබෝධ කරගන්න තැන් තියෙන්නේ මනස හරහානේ නේ. එනි වේදනානුපස්සන වේදනාව දැන් ආයතනවල නේ වේදනාව හටගන්නේ. ඒ හටගන්න වේදනාව අවබෝධ කරන්න එපැයි. ඕ ඒත් වාසනේ. එතකොට එහෙනම් දැන් අන්න ඔබ දැනගන්න මෙහෙම අපි එහෙනම් ආරක්ෂා කරන්න ඕන දියුණු පමුණු කරන්න ඕන මනස. ඒ කරන්න තියෙන්නේ මොකද්ද? මනස. එහෙනම් දැන් ඔබට මේ එතකොටම දැන් තේරෙනවනේ දැන් කනේ කරේ කකුලේ ඇඟේ දානේව ඔබට අදාළ වෙනවෙයි. දැන් අන්තගාමි දෘෂ්ටි විදියට දෘෂ්ටියෙන් බැලලා බලුවොත් එහෙම අන්ත වෙනවද? අවශ්‍ය වෙනවද? ඒක අවශ්‍ය නැහැ. දැන් මේ මනස තුලනේ මේක වෙන්නේ. මේ මනස දැනගන්න. මනස අවබෝධ කරගන්න. ආන්න ඒක තුල. එහෙනම් දැන් එයයි මම ඔබට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ දහම තුල ඔබට මම මේ ප්‍රායෝගික විදියට විස්තර කරන්න නිතරම මේ දහම ඔබට වෙන වෙන බාහිරෙන් ඔබට ගන්න නෙමෙයි. මේ දහම තියෙන්නේ තමන්ගේ මනෝභාවය තුලින් තමන්ට හසු වෙන දවසක් ආවොත් අන්නේදාට තමයි ඔබට දහම අවබෝධ වෙන දවසක් වෙන්නේ. එහෙම නැතුවනම් කොච්චර කියව කියව හිටියත් මොන තරම් පොත්පත් ලියවල හිටියත් කොච්චර ඇහුවත් නැහැ. ඒව සේරම ආයතනවල ඇත. ඔච්චරයි. ආයතනවල ඒව සම්බන්ධ කරගෙන ආයතනවල ක්‍රියාත්මක කරගෙන ඇති. මේ ඔබට මනෝභාවය තුලින් දැනගත්තොත් මනෝභාවය තුලින් දැකගත්තොත් ඒ කියන්නේ දුක කියන එකත් මනෝභාවයෙන් දැක ගන්න ඕන. දුක ඇති වෙන එකත් මනෝභාවයෙන් දැක ගන්න ඕන. දුක නැති කිරීමත් මනෝභාවය තුළ දැන දැක් ගන්න ඕන. දුක නැති කරන්නා වූ මාර්ගයත් ඒ තුලින්ම දැන් ඔබට මනස තුලින්ම හසු වෙන්න ඕන. එතකොට මනස තුලින් හසු වෙන්න ඕන. එතකොට ඔබට දැනෙනවද මේක කාටවත් දෙන්න පුළුවන්ද අපිට? පුළුවන්ද? දැන් කාටවත් කාගෙන් හරි කෙනෙක්ගෙන් අල්ලසක් දීලා අපිට දැන් ගන්න පුළුවන්ද? මිල මුදලක් මොන හරි දෙයක් දීලා මේක ගන්න පුළුවන්ද? බෑ. ඔබට බාහිරින් ගන්න පුළුවන් වෙන්නේ මේන්න මේ ශ්‍රුතමේ ඥානය විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඔච්චරයි. අහන මේක දැන් අපෙන් මේ කියන එක ඇහුණා. ඕක ගන්න පුළුවන්. ඉතුරු ටික සියල්ලම තමා සතුයි. හැබැයි ඒකෙදි දැන් ඔබ වංචනිකයිනේ. ඔබ ඔබේ සිත බලලා මේකට උත්තරේ දෙන්නේ නැහැ. ඔබේ සිත තුළින් මේක හසු කරගන්න උත්සාහ දරන්නේ නැහැ. ඔබ බලන්නේ මේක මතකේ තියාගෙන හරි පුරුදු පුහුණු කරලා මතකේ තියාගෙන ඒක යොදා ගන්නවා. දැන් අපේ මනසට මේක හසු වෙන තැන, මනසට මේක ගැටෙන තැන, එතන ප්‍රායෝගික වෙන්නේ නැති වෙනවා. එහෙම නැති වෙනකොට ඔබට ඒ කියන්නේ අවබෝධ කරන සද්ධර්මය ඔබට ලැබෙන්නේ නැහැ. හැබැයි අර දහම් කාරණා නම් ඔබට ලැබෙනවා. එච්චරයි. ඒ අවබෝධ කරන එක ඔබට ලැබෙන්නේ නැහැ. දැන් ඒ අවබෝධ කරන එකේදී පින්වත්නි ඔබට තියෙන්නේ මේ කෙලෙස් නූපදින දහමක් නේ බුදුහාඳුරෝ දේශනා කරන්නේ. දැන් ඒව දැනගන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම පින්වත්නි අපිට අසුරු සැනක් වදින මොහොතක්වත් නැවත උපත වර්ණනා කරමිද නොකරමිද? කවුද එහෙම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. දැන් ඕගොල්ලෝ ඒකට කැමතිද? අන බලන්න දෙන්න තුන් දෙනා ඉන්නේ කතා කරේ. ඒ කියන්නේ නැවත නූපදිනයකටද උපදිනයකටද කැමති? ඈ ඇත්තටම නූපදින කැමතිද? ඇත්තටම? ඈ ඊළඟ භවයේ ඉඳලා
වාරු
මේ ලැබුණ එකේ ප්‍රයෝජනේ අරගෙන ඊළඟ එකේදීත් බලමු කියලා හිතෙන්න. ඕගොල්ලෝ එහෙම හැබැයි හොඳයි. ඉතින් ඕගොල්ලෝ නූපදින්න කැමති නම් නූපදින්න හේතු වෙන දහමත් දේශනා කළා කවුද? බුදුරජාණන්. එනි උපදින්න හේතු වෙන දහම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් තිබ්බා. ඔබට දිව්‍ය ලෝකවල යන්න, බ්‍රහ්ම ලෝකවල යන්න ඒ මාර්ග, මනුස්ස ලෝකවල යන්න ඒ මාර්ග තිබුණා අබුද්ධෝත්පාද කාලේ. දැන් ඇයි සිදුහත් කුමාරයා ලෝකෙ පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලේද? අනේ උච්චර කල්පනා කරන් දෙයක් නැහැ නෙවෙයි, අබුද්ධෝත්පාද කාලේදී. අබුද්ධෝත්පාද කාලේ ලෝකෙ පහළ වෙන්නේ, ඊට පස්සේ මේ ධර්මය අපෝදගෙන බුද්ධෝත්පාද කාලේ පහළ වෙන්නේ. එතකොට එහෙනම් ඒ කාලේ මනුස්ස ලෝකෙ උපදින්න තිබුණ නැද්ද ක්‍රමයක්? තිබුණනේ. අන්න බලන්න, රජවරු සිටුවරු ඒ හිටියනේ. එතකොට ඒ කාලේ දිව්‍ය ලෝක යන ක්‍රමයක් තිබ්බේ නැද්ද? නැද්ද? තිබුණයි. සිදුහත් කුමාරයාත් මව්කුස පිළිසිඳ ගත්තේ දිව්‍ය ලෝකින්දලා, තුස්සේ දිව්‍ය ලෝකින්දලා අවිල්ලනේ. ඒ දැන් ඕගොල්ලෝ එතෙන්දී ඒකට හිතයි, ඒ ඉතින් බොහෝම පාරමිතා පුරුපු නිසා ඒ උත්තමේ හිමාව අනිත් අය නම් නැතු වෙත කියලා දිවි ලෝකේ ඉස්ද කියලා. නැහැ, ඒ කාලේ දිවි ලෝකවල හිටියා. එතකොට බ්‍රහ්ම ලෝකවල අර මතකයිනේ, දැන් සිදුහත් කුමාරයාගේ පුරුෂ ලක්ෂණ බලන්නවනේ. ඔව්, අසිතාවතුමා ආවනේ අර ජටාවේ කකුල වැදිලා. එන්නේ ආවේ කොහේ ඉඳලා? කොහෙන්ද ආවේ? බල්ලපු ගෙදර ඉඳලාද? මනුස්ස ලෝකෙ ඉඳලාද? නෑනේ, නෑනේ. අන්න බලන්න, ඔයගොල්ලන්ට නිමේෂෙන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල යන්න ක්‍රම වේද තිබුණ පින්වත්නි. එහෙනම් එච්චර එන මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල යන්න ක්‍රම වේද තියෙද්දි තිබුණු කලක තමයි මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළුනේ. පහළ වෙලා ඉතින් මනුස්ස ලෝකේ යන්න තිබුණු කාලක මනුස්ස ලෝකේ යන වැඩ පිළිවිලක් කියනනම් ඒක ඉතින් අමුතු දෙයක් නෙමෙයි නේ, තියෙන එකමනේ. දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කාලෙක දිව්‍ය ලෝකේ යන්න කියන එක අමුතු දෙයක් නෙමෙයි. බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් කාලෙක බ්‍රහ්ම ලෝකේ යන්න කියන එක අමුතු දෙයක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරේ මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම කුමන ලෝකක ඉපදුනත් මහණෙනි දුකයි. කුමන ලෝකෙ ඉපදුනත් දුකයි, සම්මතේ ඉපදුනත් දුකයි, පරමාර්ථේ ඉපදුනත් දුකයි. ඒ නිසා ඔය ලොවෙන්ම නූපදින්න, ලොවෙන්ම අත මිදෙන්න, ඒ ලොවෙන් අත මිදෙන ධමයක් තමයි පින්වන්දි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. ලොවෙන් අත මිදෙන්න. දැන් එතකොට ඕගොල්ලෝ අඳුම ගන්නේ, ඕගොල්ලෝ ලොවෙන් අත මිදෙන්න කැමති නෑනේ. ඕගොල්ලෝෙන් ඔය කිව්වට කැමති නැහැ පින්වත්නි. දැන් ඕගොල්ලෝ දෙන්න තියෙන උත්තරේ ඕකනේ. ඕගොල්ලොන්ට සාමාන්‍ය ඕගොල්ලෝ ඇත්තට අපේ බෞද්ධය හරීම හොඳයිනේ. උත්තර හොඳට ඕගොල්ලෝ මොන එක්සෑම් එකකට ගියත් ඕගොල්ලෝ සමත් වෙකින්. ඇයි? කෙලිම සර්ව සාධාරණ උත්තරේ සපයනවා. දැන් ඕගොල්ලෝ අපි දුකෙන් අත මිදෙන්න කැමති. දැන් ඕගොල්ලෝ එහෙම කැමති නැද්ද? කැමති. නැවත නූපදින්න කැමති නැද්ද? කැමති. හැබැයි දැන් ඕගොල්ලෝ කරන දැන් ඕක දැන් අපිට පුළුවන්ද ඔබ නූපදවන්න? අපිට පුළුවන්ද ඔබට සතුට ලබා දෙන්න? බැරිද? නෑ. අපිට බැරිද ඔබට සැනසීම ලබා දෙන්න? නෑ නෑ, මං අහන එකට විතරයි උත්තර දෙන්නේ. මං අහන්නේ අපිට බැරිද ඔබට සැනසීම ලබා දෙන්න? ඈ? නෑ නෑ, මම අහන එක දෙන්නේ, මං අහන්නේ ඔබට සැනසීම ලබා දෙන්න පුළුවන්ද අපට? පින්වන්දි ලබා දෙන්න බෑ. ඉතින් ඒ ලබා දෙන්න පුළුවන් කිය, නමුත් ඕගොල්ලෝ දන්නව එහෙම. ඕගොල්ලෝ දන්නද ඕගොල්ලන්ට සම්සීමක් ලබා දෙන්න බෑ කියන එක? නෑ, ඕගොල්ලෝ දන්නේ. ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලන්ට වෙන කෙනෙක්ගෙන් සම්සීමක් ලැබෙනවා කියන එක. ඇත්තමද? ඕගොල්ලෝ මේ ඇත්ත දැනගන්න. ඕගොල්ලෝ මනස තුල තියෙන්නේ අපිට වෙන කාගෙන් හරි තමයි අනේ ඉතින් පිහිටට තමයි දරුවනේ උඹලා හැදුවේ. ඔහොම කියන අය නැද්ද? නැද්ද? අන්න බලන්න දැන් අර කටවල් වැහෙනවනේ. දැන් ඕගොල්ලොන්ට මේක මේ තමන්ගේ මනස මේ මොන තරම් බර විදියට ඇව්වත් වැඩක් නෑ පින්වත්නි. මේක තමන්ගේ හිත ඇතුලෙන් දකින විදියට එන්නේ නැත්තම් එච්චරයි එකමද. එහෙම එනවනම් මේ ඔබ හැම කෙනාම උතනින් නැගිටිනවා. උතනින් කියන්නේ වාඩි වෙච්ච අසුනේ නෙමෙයි, ඔය ඉන්න මනෝ මානසිකත්වයෙන් ඔයිට උඩට එනවා. මේක බැරි එකක් නෙමෙයි, මේක එහෙම පුළුවන් එකක්. එකම දේ තියෙන්නේ මේක මේ අවබෝධ කරන්න ඕන. එතකොට ඇත්තටම ඔබට හිතුන්නේ නැද ඔබට සනසීමක් පිට අයගෙන් ලැබෙනවා කියලා? හිතුවනේ, එහෙම හිතලනේ පිට අය සරණ ගියේ. දැන් ඔබ නැත්තමකෝ, ඔව් ඉස්සර හිතුව දැන් ඉතින් කොහොමත් හිතන්න බැහැනේ ඉතින් ඒක තමයි මේ කියන්නේ. එදි දැන් ඕගොල්ලෝ දැන් මොකද ඉස්සර දැන් ඔය ඒ උත්තරේ දුන්නේ නෝනලා මහත්තයලා ගැන හිතලා. නමුත් දැන් ඕගොල්ලෝ තව හිතන්නේ දරුවන්ගේ දරුවෝ ගැන හරි හිතනවනේ පිහිටරක. එතෙන්දී අනබලන දැන් එවැනි අවස්ථාවකදී බුදුහාඳුර මේ ධර්ම දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනාවේ ඔබට පිහිට පිණිස ධර්මයයි, රැකවරණයේ පිණිස ධර්මයයි, ආරක්ෂාව පිණිස ධර්මයයි. ඔබට මවෙකුටවත් පියෙකුටවත් ඥාතියෙකුටවත් බිරිඳ ස්වාමි පුරුෂයටවත් දෙවි බ්‍රහ්මයෙකුටවත් කිසි කෙනෙකුට ඔබට රැකවරණය දෙන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් පුදුම වෙනවනේ මේ බුදු දැන් ඕගොල්ලෝගේ ලෝකේ ඕගොල්ලෝනේ අපිට රැකවරණේ බිරිඳ, අපිට රැකවරණේ ස්වාමි පුරුෂය, අපිට රැකවරණේ දූ දරුවෝ කියලා හිතාගෙන නේද ඔය ගැට ටික ගහගත්තේ? ආන බලන්න. එතකොට එහෙව් අයට දැන් භාග්‍යතුන් වහන්සේ දෙනවා ධර්මයයි ඔබට පිහිට පිණිස ඉන්නේ. එතකොට බලන්න දැන් ඔබේ හිත තුළ එහෙම හැඟීමක් ඇවිත් තියෙනවද? අන්න බලන්න දැන් ඒක ඔබට දැන් ධර්මයයි ඔබට රැකවරණයට තියෙන්නේ, ධර්මයයි ඔබට ආරක්ෂාවට තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට දෙයියනේ පිනන ඔය ටික භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකනේ. මේ අපි කියන්නේ නැතු මොකෝ, මේ අපි හොයාගෙන ඇවිල්ලා කියනව නෙමෙයිනේ. උන්වහන්සේ දේශනා කරපු නිසා හොඳයි, නැත්නම් අපිට දඬු මුගුරු අරගෙන ඕගොල්ලෝ ගහපන්නන්නේ. ඇයි මොකද දෙයියනේ මෙන්න අපි හිතුවේ පිහිටට අපේ මේම කොල්ලෝ මෙන්න වලස්මුල හාඳුරෝ කියනවා පිහිටට ධර්මයේ කියලා. කියන්නේ මේක අපි කියන එක නෙමෙයි, මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මං කියන්නේ මේ දෙකේ වෙනස බලන්නකෝ. එහෙනම් පින්වත්නි ආන්න බලන්න දැන් ඔබ ඇත්තටම පින්වත්නි අනේ මේ අවබෝධේ මදි නිසානේ අපි මේ දැන් ඒ බාහිර අයගෙන් රැකවරණයේ පිහිට පැතුවේ මේ රැකවරණයේ සහිත ලැබුණු මනුස්ස කයටනේ. මේ මනුස්ස ජීවිතේ යම් රැකවරණයක් තියෙනවා. ඒකටනේ මේ අවුරුදු කීපයක් තියෙන මේකට රැකවරණයනේ දැන් තව කට්ටිය ඉල්ලන්නේ. ඕක නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේක කය බිඳුනම් පස්සේ මෙතනින් ඉවරයි. මහණෙනි උඹලා මෙතනින් කය බිඳිලා ඕක වලදායි. හැබැයි මානසිකත්වය ආරක්ෂා කරනව ගත්තොත් අනව රාග්‍ර සංසාරෙ උඹලට යන්න වෙනවා. ඕන්න අනව රාග්‍ර සංසාරේ යන ගමන සතහටම නූපදවන්න තමයි භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. එහෙනම් දැන් ඔබට තියෙන්නේ පින්වත්නි මේකේ එහෙනම් ඒ උන්වහන්සේ දේශනා කළ ඒ දහම් පරියාය, ඒ දහම් ධර්මය ඔබට තියෙන්නේ. ඔබේ ධර්මය කියනකොට මේ කියන මේ දහම් කාරණා කරුණු අරගෙන පොයින්ට්ස් වශයෙන් තියාගෙන ඒවා මතකය තුල ක්‍රියාත්මක කරන කියන එක නෙමෙයි. ඔබට තියෙන්නේ ඒ අහපු දෙයක් තියෙනවා නම් ඒ අහපු දෙය යම් මතකයක තියෙනවා නම් ඒ මතකේ දැනගැනීමට යොදවලා දැනගැනීම තවදුරටත් බහුල කරනකොට දැකීමක් බවට පත් වෙනවා. ඒ දැකීම තමන්ගේම දැනීම බවට අවබෝධය බවට පත් වෙනවා. ආන්න ඒක හසු වෙන්න ඕන මනස තුලින්. ඒක මනස තුලින් හසු වුණොත් ඔබට හරි වැඩි. හසු නොවන තාක් ඔන්න ඔබ කරන්නේ මොකද? සිල් ගන්නවා, සමාධිය වඩනවා, භාවනා කරනවා. ඒ වුණාට රැකවරණේ බාහිරින්, ආරක්ෂකයෝ බාහිරින්, පිහිට පතන්නේ බාහිරින්. බලන්න. එතකොට දැන් මං කියන එක තේරෙන්නේ නැහනේ නේ? ඔහලා තේරෙන්නේ නැති මේ. ඒක ඉතින් දැනෙන. එතකොට දැන් එහෙමනම් කොහොමද දැන් ධර්මයේ පිහිටපතන උක තේරෙන්නේ නැහනේ? දැන් ධර්මයේ රකවරණය වෙන්නලු. ධර්මයේ පිහිටපතන් වෙන්නලු. ධර්මයයි කියනවා සරණ පිංස තියෙන්නේ. එතකොට කොහොම ඔබට ධර්මයේ කොහොමද රැකවරණයක් ලැබෙන්නේ? කොහොමද ධර්මයෙන් ඔබට ආරක්ෂාවක් ලැබෙන්නේ? ඔන්න බලන්නකෝ දැන් ඕගොල්ලෝගේ ඇත්තට දැන් ඕගොල්ලෝ දැන් ඔහම එහෙම හිතන දැන් මේක මනසින් දැන් ප්‍රැක්ටිකල් කරන්න එන්න ඕන මනස සිතුවිලි විතරක පහල කරගන්න ඕන. එතකොට දැන් ඇත්තටම ඔබට එහෙම හිතක් එන්නේ නැද්ද? එන්න එපැයි. දැන් මේ කොහොමද ධර්මයෙන් අපි පිහිට ලැබෙන්නේ අපිට රැකවරණය ලැබෙන්නේ ආරක්ෂාව ලැබෙන්නේ ධර්මයේ මත දරා සිටින කොහොම ධර්මයේ තුල දරා සිටින කියන රැඳිලා ඉන්නේ. ඉතින් එහෙම කොහොමද කියන එක එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. ඒතකොට ධර්මයේ තුලින් ඔබට ආරක්ෂාව ලැබෙනවා කියන කොටම පින්වත්නි ඔන්න බලන්නකෝ දැන් දහම තුලින් ඔබට ආරක්ෂාව ලැබෙනව නම් ඒ ලැබෙන එකේදී ඔබ හොඳට දැනගන්න දහමෙන් ඔබට ආරක්ෂාව ලැබෙනකොට ඔබේ තණ්හාව නූපදීම සිදු වෙන්න ඕන. එහෙම වුණොත් දුක නූපදන තැනට එන්න ඕන. නැත්තම් දැන් එතකොට ඒ එන්නේ දහම අවබෝධ වෙන උදවියයි. අවබෝධ කරන යන වැඩපිළිවෙලයි. අනිත් දැන් අය තව ඉන්නවනේ ලෝකේ තුල අය. ඒ අය ධර්මයෙන් ආරක්ෂාව පතනවා. ඒ අය ධර්මයෙන් ආරක්ෂාව පතනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ දහම් කාරණා කියව කියව හරි දහම් කාරණා මොනවා හරි කරලා දැන් ඒගොල්ලෝ ආරක්ෂාව පතනවා. මට දීර්ඝායුෂ දෙන්න, මට නිරෝගී සම්පත්තිය දෙන්න. දැන් එවැනි ආරක්ෂාව ඕගොල්ලෝ ඇත්තටම අතීතේවත් ඉල්ලලා නැද්ද? ඉල්ලලා තියෙනවනේ. ඉල්ලලා තිය ඇත්ත තත්ත තමන්ගේ මනස තුලින් බැලුවත් ඉල්ලලා තියෙනවනේ. එතකොට ඇත්තටම ඒ කියන්නේ එහෙනම් අපිට ඒ ආවේ නෑ, මේ දහම මනස තුලින් මුණ ගැහෙන එකක් කියන එක ආවේ නෑ. අපිට ഇതുනේ දහමෙන් ආරක්ෂාව ගන්න කියනකොට ඔන්න ඔය ආරක්ෂාව. එන්නේ ඔය ආරක්ෂාවල් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරේ. ඔය පිහිටක් නෙමෙයි. ඔය රැකවරණයක් දැන් රැකවරණයක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. දේශනා කළේ දැන් ඔන්න ධර්ම අපි හිතමු දැන් ඔක මේ ඔබට ප්‍රායෝගික වෙන අපි උදාහරණයක් අරගෙන කතා කරමුකෝ. දැන් ඔබ හිතන්න ඔබට ඉරිසියාසිතක් ආවා කියලා. දැන් ඉරිසියාසිතක් ආව නම් දැන් ඔන්න ඔබට ඉරිසියාසිතක් පහළ වුණා නම් දැන් ඔබට ඕන ධර්මයේ පිහිට වුණොත් රැකවරණේ ලැබෙයි. ධර්මයේ ආරක්ෂාව කරගත්තොත් ඒ රැකවරණය අපිට ලැබේ. ධර්මයේ සරණ ගියොත් හරි. එහෙනම් දැන් අපිට ඉරිසියාසිතක් ආව කියලා කියන්නේම පින්වත්නි හොඳට දැනගන්නකෝ. ඉරිසියාසිතේ පහළ වීම කියන්නේ ඉරිසියාසිතේ ක්‍රියාත්මක වීම කියන්නේම දුක්ඛ සත්‍යනේ. දුකනේ. ඒ ඉරිසියාසිතේ ඒ ඉරිසියාසිත පැවැත්වීම කියන්නේ දුක. ඒ සිතේ පහළ වීම කියන්නේ නෑනේ. ඒ සිත ඇතිවීම කියන්නේ සමුදේනේ. ඒ සිත පහළ කර කර දෙන්නේ දිගින් දිගට. දැන් අපි ඉරිසියාසිත ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ඉරිසියාසිත පහළ කර කර පහළ කර කර බැඳලා දෙන්නේ සමුදේ. එතකොට සමුදේ ඒ කියන්නේ ඉරිසියාසිත පහළ වුණා ඒක පවත්තන්න දිගින් දිගට දෙන්නේ තණ්හාව නිසා. එතකොට එහෙනම් අන්න ඉරිසියාසිත කියන්නේ දුක්ඛ සත්‍යයයි. අර ඊට පස්සේ ඒ සිත පහල කර කර පහල කර කර දෙනවා කියන්නේ සමුදයයි. එහෙනම් මේ ඉරිසියාසිත දැන් ඔබ කරන්නේ මොකද්ද? ඔබ කරන්නේ මේ ඉරිසියාසිත නැති කරන්න හදනවා. ඔබට මේ ඉරිසියාසිත නැති කරන්න අමාරුයි. ඔබට තියෙන මේ ඉරිසියාසිත ඇති කරන හේතුව නූපදින්න ඕන. ආන්න එහෙනම් සමුදය දුරු කරන්න ඕන. සමුදය දුරු වෙනකොටම දුක දුරු වෙනවා. දුක දුරු වුණා කියන්නේ දුක දුරු වීම සමාන නිරෝධය. නිරෝධය සාත් වුණා. එහෙනම් අන්න බලන්න දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ආරි සත්‍ය හතර මෙතන ක්‍රියාත්මක වෙනවනේ. එතකොට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔබේ නුවණ තියෙන ප්‍රමාණයේ හැටියට ඔබේ දැනුමේ හැටියට, දැනුම කියන්නේ ඔබේ සිහිය නුවණේ අවබෝධයේ හැටියට තමයි ඔබට මේක දැනෙන්නේ. එතකොට එහෙනම් අන්න ඉරිසියාසිතක් ආවට පස්සේ එහෙනම් දැන් අන්න බලන්නකෝ ඉරිසියාසිතක් පහළ වුණා නම් දැන් උන ධර්මයෙන් පිහිට වෙන්න ඕන, ධර්මයෙන් රැකෙන්න ඕන, ධර්මයෙන් ආරක්ෂාව ලැබෙන්න ඕන. දැන් අපි බලමු දැන් කොහොමද ලැබෙන්නේ කියන එක. දැන් ඔබේ මනස තුල, මනෝභාවය තුල දැන් ඕක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. එහෙම නැතුව මොනවා කරත් මොනව කරත් හරියයි සම්මත ලෝකෙට මේ සසරෙන් එතර වෙන එකට නම් හරියන එකක් නැති වෙයි. එතකොට එහෙමනම් දැන් පින්වන්නේ දැන් ඔබට තියෙන එහෙනම් මොකද්ද? මෙන්න දැන් මේ ඉර්ෂ්‍යාසිතක් පහළ වුණා නෙවෙයි. එතකොට දැන් ඔබට සිහිය තිබුණොත්, දැන් ඔබට වීරිය තිබුණොත්, දැන් ඔබට නුවණ තිබුණොත් සිහියයි වීරියයි නුවණයි ආතාපි සම්පජානෝ සති. ඔය සේරු දන්නවා ඒගොල්ලෝ. මම දන්නේ ඔච්චරයි. ඔයගොල්ලෝ දන්නවා. අන්නේ ටික තියෙන්න ඕන. එතකොට පින්වත්නි ආන්න බලන්නකෝ එහෙමනම් ඔබට දැන් එවැනි සිතක් පහළ වුණා කියලා දැනගන්න සිහිය තිබුණා නම් හොඳට දැන සිහිය ආව නම් හැබැයි සිහිය උපදින්න බෑ වීරිය නැතුව. ඇයි? ඒ හිත උපද්දවන්න දෙන්න බෑ ශක්තිය. ඒකෙන් ඒ වීරියෙන් තමයි ඒ හිත උළු. දැන් මේ මම කියන්නේ ඔබට තේරෙන සරල වචන වලින්. හොඳේ මේ අනිත් ඔය ඒවට ගත්තාම ගැලපෙන්නේ නැහැ කියන්නේ එහෙම නෙමෙයි. දැන් උපද්දවලෝ දෙනවා කියලා මම කියනකොට නැතුව හිතයි මේක මේ වෙන මොකකින් උපද්දවනොත් කියලා. එහෙම නෙමෙයි. ඒ තර්ක විතර්ක වලට යන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔබට අහන ඔබට දැනෙන්නේ ඒ දැන් ද්වේෂසිත ආවා. ඒ ආපු ද්වේෂසිත දැනගන්න එපැයි. ඒ කියන්නේ සිහියෙන් අපි සිහිය තියෙන්න එපැයි. ද්වේෂසිතක් ආව කියලා දැනගන්න සිහිය තියෙන්න ඕන. සිහිය තියෙන්න ඕන ඕකනේ තියරි එක. ඒ සිහිය කියන්නේ ඒක දැනගන්නවා කියන එකනේ. ද්වේෂසිත ආව කියන එක දැනගන්න ඕන. දැනගන්න එපැයි. දැනගන්න හිත සිටිවිල්ලක් තිබිලා දැනගන්න හිත උපදින්න එපැයි. දැනගන්න හිත උපදින්න උපදින්න තියෙන්න එපැයි ශක්තිය. ඒකට කියන්නේ මොකද්ද? වීරිය. අන්න දැනගන්න හිත උපදින්න මෙන්න සහයෝග දීලා උපද්දුව දැනගන්න හිත. එතකොට ඒ උපද්දීමට කියනවා ඒක වීරිය. ඊට පස්සේ දැන් දැන ගැනීම දැන් ඒ වීරියෙන් දැන ගැනීම තමයි ආවේ. දැනගන්න කෙනකොට මෙන්න ද්වේෂිතක් ආවා කියලා දැනගන්නකොටම අර ද්වේෂය දුරු වුණා. දැන් අපි සාමාන්‍ය දන්න කෙනෙක් ගැන හිතන්න. සාමාන්‍ය දන්න කෙනාට නම් දැන් එයාට කියන්නේ මෙන්න සිහිය ඉපදුනා. ඊට පස්සේ ඉරිසියාසිත කියන්නේ අකුසලයක්. දැන් අන්න සිහිය ආවා. ඒ කියන්නේ සිහියෙන් කිව්ව දැන් මේ ඉරිසියාසිතක් නෙව කියලා. එතකොට එහෙම කියනකොටම අකුසලය දුරු වුණා. අකුසලය දුරු වුණාම කියන්නේ කුසලය පහළ වුණා. අකුසලයේ දුරු වුණාම කියන්නේ කුසලය. ඒ දෙක තමයි. අකුසලයේ දුරු වුණා කියන්නේ කුසලය පහළ වීම. හැබැයි මේ දෙකටම හේතුනේ මොකද්ද? මේ වීරියයි සිහියයි. එතකොට මෙන්න බලන්නකෝ. අකුසලයේ දුරු වුණා, කුසලය පහළ වුණා. එතකොට ඒ එකම දැන් මේ වීරිය තවදුරටත් තියෙනවනම් ඒ සිත තවදුරටත් උපද්දවනවනම් එතකොට අර තිබුණු අකුසලය ආරම්භය යටින් පෙළ ගැසී එන සිත් පරම්පරාවක් තියෙනවනේ. ඒ කියන්නේ ඔබට අකුසල මන් ඉන්නපන් කොල්ල ගන්නම් දෙන්නම් වැඩේ ආරම්භකද එක වචනය දෙකයි උඩින් කියන ඉතුරු පෙළ ගැසීම් ගොඩාක් යට තියෙනවනේ. ඒ ටික නූපදිච්ච අකුසලයනේ. මේ කියන සිංහල තේරෙන්නේ. දැන් ඉපදිලා තිබුණේ ඉරිසියාසිතනේ. දැන් ඒකට අනුගාමීව අනිත් කියන්න ඕන සෙට් එක යට එනවනේ. දැන් තාම ඒක ආවේ නැහනේ. එහෙනම් අන්න බලන්නකෝ ඉපදු දැන් සිහිය ආවන් පස්සේ වීරිය ආවට පස්සේ නුවණිනුත් දැන් බලනවා මොකද්ද කියලා. ඒ බලනකොටම මෙන්න ටක් ගාලා අර උපන් අකුසලයේ දුරු වුණා, කුසලය පහළ වුණා. ඒ එක්කම නූපදුණු අකුසල තියෙනව නෙව. නූපදුණු අකුසල නූපදිනවා. මක් නිසාද? මෙහෙන් අර වීරියෙන් අර සිහිය සිත උපද්දවලා තියෙන නිසා, කුසල් සිත උපද්දවලා තියෙන නිසා මොකද්ද? නූපදුණු අකුසලය නූපදුණා. ඉපදුණු අකුසලය දුරු වුණා. ඊට පස්සේ දැන් අකුසලය දුරු වුණාගෙන කුසලය වැඩුණා, පහළ වුණා. දැන් ඊට පස්සේ අර සිහිය සහිත හිත උපද්දවනකොට දැන් ඊළඟට නූපන් කුසල් උපදවනවා. දැන් ඒ හිතම චෙක් කරන නූපන් කුසල් උපදවනවා. ආන්න. හැබැයි එතන මතක තියාගන්න පරිස්සම් වෙන්න. ඒ දැන් සම්මතයේ ඉන්න යම් දැනුමක් තියෙන ඔබටත් එලෙසයි. හරි. එතකොට ඔබෙත් ඒද ඉරිසියාසිත තාවකාලිකව මඩ පැවැත්වෙයි. හැබැයි ඒ යටපත් වීමක්. එතකොට ඔබට එන සිහිය වෙන සිහියක්. පරමාර්ථය තුල මේ සෝතාපන්න ශ්‍රාවක භාවයේ තුල ඉඳලා හෝ ඒක උපදීම අරමුණු වෙමින් ඒ මොහොත ඉඳලා යන සිත සිහිය වෙන සිහියක්. එතකොට අතන ඔබ සම්මතය තුල ඉඳගෙන කටයුතු කරන ඔබ තුල හටගන්න කුසලය වෙන කුසලයක්. අර කුසලය වෙන කුසලයක්. ඇයි දැන් ඔබ ඉරිසියාසිත හටගත්තේ සාමාන්‍ය දැනුම තියෙන කෙනා අවබෝධය තියෙන කෙනාගෙන ඉරිසියාසිත උන් අයින් කරගත්තා. එයාට කුසලයක් පහළ වුණා. දැන් එයාට පහළ වුණ කුසලය ඒකත් ලෝභ ද්වේෂ සහිත එකක්. මෝහ සහිත එකක්. මෝහ සහිතයි. ඒක මෝහ සහිතයි. හැබැයි අර ද්වේෂ මේ ලෝභ දුරුනා කියලා හිතමුකෝ. මෝහය තියෙනවා ඒක. ඒ කියන්නේ බැඳුණු ගතිය තියෙනවා. එතෙන්දී ඒ කුසලයට සාපේක්ෂව ඔබට ජන්මලාභයක් ලැබෙයි. මං කියන එක දන්නවද? ඒ හැබැයි ඊට එහෙන් එතකොට ඔබ ඒ සම්මතය තුල ඔබ කටයුතු කරන ඔබ කතා කරනකොට එතන සිහිය ඉපදුනා කියලා. ඔබේ ඉපදුණු සිහිය ඒ සිහිය තියෙන්නේ ආනර හොඳ ක්‍රියාවකට පුණ්‍ය ක්‍රියාවකට. ඒ සිහිය පුණ්‍ය ක්‍රියාවකට. අන්න එක මේ පද සමානයි. හරියට නුවණින් මැනලා බැලලා ගන්න වෙනවා. එතකොට හැබැයි ඔබට මේ දහම යම් අවබෝධයක් තියෙන ඔබ නම් මතකෙනම් නෙමෙයි මේ කියන්නේ. ඔබේ මනස තුලින් හසු වෙලා යම් දැන දැක ගැනීමක් තියෙන ඔබට නම් අන්න ඔබටත් එවැනි සිතක් පහළ වෙනකොටම ආන්න ඔබටත් සිහිය එනවා. ඔබටත් වීරිය එනවා. එතකොට ඒ සිහිය එනකොටම ඒ ආරම්භය ඔබට පහළ වෙන සිහියට කියන්නේ. ඒ සිහිය කියන්නේ තණ්හාව නූපදින්න හේතු වෙන සිහිය. බලන්න තණ්හාව නූපදින්න හේතු වෙන සිහිය. එනිදි ආන ඒ වීරිය තුලදී සකස් වෙන කුසලය කියන්නේ ඒක ශක්තිය. ඒ කියන්නේ තණ්හාව නූපදින්න හේතු වෙන විදිහට අපිට ලැබෙන ශක්තිය. ඒක තුල බැඳීම් ස්වභාවයකින් නිරුද්ධ වෙන ස්වභාවය. එතකොට අන්න එවැනි අවබෝධයක් තියෙන කෙනාටත් සිහිය එනවා, වීරිය තියෙනවා, දැන් නුවණ තියෙනවා. නුවණින් දැන් එයා විමසනවා මේක. නුවණින් විමසනවා මෙන්න දැන් ඉරිසියා සිතක් පහළ වුණා. මේ ඉරිසියා සිත පහළ වුණේ දැන් ඒ කියෝ කියෝ යන්නේ නැහැ. ඒ පාඩම් කරපු අයයි ඒ අයට දහම් මුණ ගැහෙන්නේ නැහැ. කියන්නේ පාඩම් කරපු අයට මුණ ගැහෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. පාඩමම එතන ප්‍රැක්ටිකල් කරොත් ඒක මුණ ගැහෙන්නේ. දැන් ඒ පාඩම දැන් ඔබේ මනෝභාවය තුළට ප්‍රායෝගික කරන්න. මේ ඒක කියන්නේ. ඒක ප්‍රායෝගික වෙනවා. දැන් ඒ පාඩම් කරපු දේ දැනගැනීමට යොදවන්න. දැනගැනීමට යොදලා ඒක දැක් ගැනීම පිණිස යොදා ගන්න. ඒක මනෝභාවයට හසු වුණේ නැත්නම් ඔබ හරියන්නේ නැහැ. බාහිරින් ඕන තරම් කිය ඕන ප්‍රශ්නෙකට උත්තර දෙයි. හැබැයි ඇතුළේ අපසර. එහෙනම් දැන් අන්න බලන්න. එහෙනම් එයත් එහෙනම් දැනගත්ත දැන් මෙන්න ඉරිසියා සිතක් පහළ වුණා කියන සිහියාව. ඒකම දැන් මේව මි කියන් ගියාට හොමුනේ මෙහෙ වෙනකොට තේරු ටික වෙලා ඉවරයි. සිහියේ ඒ ඉරිසියා සිත ආවද කියලා දැනගන්නෙම එතනම වීරියත් ඇවිල්ලා. එකතරේම වීරියත් ඇවිල්ලා සිහියත් ඇවිල්ලා දැන් නුවණත් ඇවිල්ලා තමයි චෙක් වෙන්නේ. නුවණ තියෙන තරමට හැටි තමයි චෙක් වෙන්නේ. නුවණ නැතිගෙන අතනින් දැකලා එහෙම වෙයි එයා ඉතින් පිනක් කරගනි. නුවණ තියෙන කෙනා ඒක නුවණ විමසලා පිනෙන් පවුනොත් අත මිදිලා කෙලෙස් වලින් දුර වෙයි. එතකොට එහෙනම් අන්න බලන්න එතනම සම්මයප්‍රධාන වීරියක් වැඩෙනවනේ. දැන් අපි හිතන් හිටියේනේ සතර සම්මයප්‍රධාන වීරිය කියනකොට උපන්න කුසලය දුරු කරන්න ඕන, නූපන්න කුසලය නූපදවන්න ඕන, උපන් කුසලය වැඩි දියුණු කරන්න ඕන, නූපන් කුසලය ඇති කරගන්න ඕන කියලානේ. දැන් ඔය පිණිසත් ඔබ කටයුතු කරේ නැද්ද? කරාද නැද්ද? ඔය මම කියන දේ දෙයියනේ පිනවන්නේ. මේ මනස සරලව හිතන්න. මේ ඔයගොල්ලෝ බරෙන් හිතලා තියෙන්නේ, මේ කරගහගෙන තියෙන්නේ බර. බර කරගහලා තියෙන්නේ ඒක නිසා තමයි මේ අපහසුකම තියෙන්නේ. එතකොට දැන් ඔබ නූපන් අකුසලයේ දැන් නූපදවන්න උපන් අකුසලයේ දුරු කරන්න නූපන් කුසලයේ උපදවන්න උපන් කුසලයේ වැඩි දියුණු කරන්න ඔබ කෙරුවේ බාහිරින් නෙවෙයි. බාහිරනේ දැන් ඔන්න කඩන පිංගමක් කරලා නැත්නම් ඔන්න ඒක කරන්න ගියා. වෙන එකක් කරලා නැත්නම් ඒක කරගෙන. ඔය විදිය මොන හරි එවැනි කුසල කර්ම උපදවන එවැනි ඔබ කරන්න ගියේ. දැන් එහෙම නැත්නම් යම් කෙනෙක් අපි භාවනා කරලා කුසල කර්මයක් කරලා නැගුණා භාවනාව කරන්න ගියා. ඒකෙන් කරන්න ගියා. ඒ විදිහට. හැබැයි ඔබ ඒ මොන දේ කටයුතු කරත් පින්නන්නේ මේ තණ්හාව නූපදින විදිහට වෙන්නම ඕන. තණ්හා නූපදින විදිහට වුණා නම් අන්න බලන්නකෝ එකම එක සිත තුළ එක් වරම එකම අවස්ථාවේ එක් වරම පින්නවන්නේ සම්‍යප්ප්‍රධාන වීර්ය වැඩෙනවනේ. දකින එකම දසුන තුළ එක වරම. ඒ කියන්නේ ඉරිසියා සිත ආව කියන එක දකිනකොටම ඉරිසියා සිත කියන්නේ අකුසලයයි. ඉරිසියා සිත කියලා දකින දැකීමම සමානයි අකුසලය. ඒක සමානමයි කුසලය. අකුසලයේ දැන් මේක කියන්නේ අපි අඳුරු කාමරයක් තියෙනවා. කාමරේ දැන් අඳුරු දෙලිද? අඳුරුයි. අඳුරු කාමරේ ලයිට් එකක් දැන් අපි දැම්මොත් මොකද වෙන්නේ? එළිය එනවා. එතකොට එළිය ඒමම සමානයි අඳුර නැතිවීම. නැතුව එළිය ආවට පස්සේ අඳුර ගියයි? නෑ නෑ නෑ. ඒක එකම එක සැරේමනේ. ආන්න ඒ වගේ පින්වන්නේ ඔබට අකුසලයේ දුරු වීමම කියන්නේ කුසලයේ කුසලයේ පහළවීමයි. අකුසලයේ දුර්විම්ම කියන්නේ කුසලයේ පහළවීමයි. එතකොට කුසලයේ පහළවීම ඊට පස්සේ නූපන් අකුසල් ඒකම නූපදුනා. නූපන් කුසලය වැඩෙනවා. එන එක්වර බලන පින්නන්නේ මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබට එහෙනම් දැන් මෙච්චරයි ඔබට කියන් තියෙන්නේ. ඔබට පුළුවන් නම් තමන්ගේ මනෝභාවය තුලින් මෙන්න මේක හසු කරගන්න නේ. එතකොට ඒක හසු වෙනකොට ඔබ සමහර දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන ඔය වචන දන්නේම නැති වෙන්න පුළුවන්. දැනගන්න ඕනේ තමන්ගේ හිතට ආපු අඳුරු හිත කෙලෙස් හිත ඒ හිත දැනගත්තනම් මෙහෙම එකක් ඇවිල්ලා කියලා අවබෝධයෙන් ඉනකොට දැනගන්නකොටම ඒක දුරු වෙනව නෙවෙයි. ඒ දුරු වෙනවම කියන්නේ අකුසලයේ දුරු වීම නෙවෙයි නේ. එතකොට අන්න එහෙනම් ඒ දුරුවීම එතකොට අන්න බලන්න දැන් අපි කිව්වේ ධර්මයෙන් ඔබ දරා ඔබට දරා සිටින්න ඕන පිහිටක් තියෙන්න ඕන රැකවරණයක් තියෙනවා. අන්න බලන්නකෝ පින්නන්දි දැන් මුලින් ඔබට ඉරිසියාසිත ආපු ඔබ ඉරිසියාසිත එක්ක ගහගෙන ගියොත් ඔබ කොහෙද වැටෙන්නේ? සතර අපාය. ආන්න ඔබට යම් දැනුමක් තිබුණු නිසා අනේ ඉරිසියාසිත හොඳ නැහැ කියලා ඉරිසියාසිත ආපු වෙලාවට ඔබ ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කිව්වා. නරක නැහැ හොඳයි අවබෝධ කළේ නැහැ යටපත් කළා. ඒක පිනක්. ඔබ දැන් ඒ ආපු වෙලාවට ගිහිල්ලා භාවනාවක් කරනවා. ඒක හොඳයි පිනක්. පිනක්. එතකොට දැන් උනේ මොකද? සතර අපායට වැටුන්නේ නැහැ හැබැයි සුගති උපතක් ලැබුණා. දැන් එතකොට ආන්න ඒ දෙකම නැවත උපත. එතකොට ඒ දෙකෙන්ම අපිට බුද්ධ ශාසනයේ මුණ ගැහෙන එකක් නැති වෙයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න දැන් එතකොට හොඳට මතක තියාගන්න. දැන් ඔබට එහෙම එකක් දැන් වැරදි විදිහට හිතන්න එපා. ඔබට ඉරිසියාසිතක් ආපු වෙලාවක ඔබ ඉතිපිසෝ ගාථාව හරි නමස්කාර පාඨය හරි වෙන මොනවා හරි එකක් කියලා ඒ හිත අයින් කරගන්න එක හොඳද නරකද? ඒක හොඳම හොඳයි. හැබැයි අපිට මේක හොඳයි කියන තැනින් නෙමේ සතුටු වෙන්න ඕන. මේක යථාර්ථවාදී වෙලා ඒ බලන දැක්ම තුල තණ්හාව නූපදින විදිහට දැක්කොත් තමයි අපිට ධර්මයෙන් පිහිටක් එන්නේ. මං කියන දේ තේරෙනවද? ඔබට දැන් ධර්මයෙන් රැකවරණේ එන්න නම් තණ්හාව නූපදින විදිහට දකින්න ඕන. දැන් එතකොට අන්න බලන්න ඔබේ හිතට පහළ වුණු ඉරිසියාසිත ඔබ මනවින් දැන දැක ගන්න තැනට එනකොටම ඒක තවදුරටත් ඒක ඇති වෙන්න හේතුත් ඔබ දැන දැක ගන්න විටම ඒ දකින විටම පින්වන්නේ ආන්න ඒ අරඹයා තණ්හාව නූපදී. තණ්හාව නූපදුණු නිසා ඉරිසියාසිත නූපදිලාමයයි. ඒක නැති වෙලා ගියා. ඒක නැති වෙලා ගියාට පස්සේ ආන්න ඒ අරඹයා පහළ වෙන විතර්ක ටික සංසිඳෙයි. ඒ බැඳුණු ගතිය නැති නිසා පහළ වෙන සිටිවිලි සංසිඳෙයි. එහෙනම් සංසිඳුන කියන්නේ කෙලෙස් සංසිඳෙයි. සසර සංසිඳෙයි. දුක සංසිඳෙයි. දැන් කොහෙද සංසිඳෙන්නේ? මනස තුල. එහෙනම් ඒ සංසිඳීම ලැබුණේ මොකෙන්ද? ධර්මය නිසා. ආන ධර්මය තුල. එතකොට ඔබ එහෙනම් ඊළඟ භවවල ගිහිල්ලා දිව්‍ය මනුස්ස ලෝක උපදින කතාව නෙමෙයි. මෙන්න මේ නිමේෂයේම හටගත් දේ ඉරිසියාසිත මේ නිමේෂයේ හටගත් ඉරිසියාසිත මේ නිමේෂයේම වර්තමානයේ තුල දැනගත්ත නිසා මේ නිමේෂයේම ඒ කරඹය තණ්හාව නූපදුණු නිසා ඒ අරඹය කෙලෙස් පහළ වීම නතර වෙයි. ආන කෙලෙස් පහළ වීම නතර වුණා කියන්නේ ජාතිය නතර වුණා. ජාතිය කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමයි. අන්න ස්කන්ධයන්ගේ පහළ වීම නතර වුණා. ස්කන්ධයන්ගේ පහළ වීම නතර වුණා කියලා කියනකොට අන්න ඔබ දුකෙනුයි අත මිදුනේ. එහෙනම් දැන් ඔබට දුකෙන් අත මිදුණ නැවත මෙවැනි දුකකටපත් නොවන්න විදියට සැකස් වුණා. එතකොට මේ පිහිට ලැබුණේ මොකෙන්ද? ඔබට ධර්මයෙන්. එතකොට ඔබට පුළුවන්ද, ඔබේ ස්වාමි පුරුෂයට පුළුවන්ද ඉරිසියාසිත දැන් ওই විදිහට නතර කළ දෙන්න? අනේ නෝන, ඔන්න ඉරිසියාසිත පහල මහත්තර පේනද? ඔබේ ඉරිසියාසිත පේන්නේ. ඔන්න පහල ඉරිසියාසිත දැම්ම ඕක අයින් කරගන්න, අයින් කරන්න පුළුවන්ද? ඔබට රකවරණයක් දෙන්න පුළුවන්ද? ආරක්ෂාවක් දෙන්න කොහොමවත් බැ. අන්න එහෙනම් ඉතාම සියුම් විදිහට බලන්න, ඒ තමන්ගේ මනස තුල හටගත්ත ඉරිසියාසිත තමන් නුවණින් දැනදක ගන්නකොට ඒකෙහි තණ්හාව නූපදිනවා. ඒ තණ්හාව නූපදිනකොට ඒ ආරම්භයක් සිතුවිලි පහළ වීම, කෙලෙස් පහළ වීම නූපදිනවා. ඒ නූපදිනකොට සසරයි නූපදින්නේ. එතකොට අන්න දුකට වැටෙන සසර ගමනින් අපිට අත්මුදවල දුන්න ආරක්ෂාවක් දුන්නා. ඒ ආරක්ෂාව දුන්නේ ධර්මයේ. එතකොට ඒ රැකවරණය දුන්නේ ධර්මයෙන්ුයි. ආන්න ඒක නිසා තමයි පින්වන්. එතකොට තමයි මේ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වෙන්නේ. ඒ ඇති වෙන පැහැදීම ධර්මයේ කෙරෙහි පහදිනකොට ඒ ධහම දේශනා කළේ කවුද? ඒ උත්තමය තමයි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වෙන්නේ. එතකොට ඒ ධහම දේශනා කරන මහසංඝ රුවන කෙරෙහි පැහැදීම ඇති වෙන තේමයි. ඕක තමයි ශ්‍රද්ධාව කියන්නේ. නැතු වෙන එළියෙන් ශ්‍රද්ධාව හදාගන්න ක්‍රම වේදයක් තියෙනවද? අනේ නෑ. ඕක තමයි ක්‍රමේ. එහෙනම් දැන් ඔබට පුළුවන් නම් ඔන්න ඔබේ මනෝභාවය තුලින් මේන්න මේක දැනගන්න පුළුවන් වුණොත්, මේක දැක් ගන්න පුළුවන් වුණොත් පින්නන්නේ ඔබ ඔය දැනගන්නේ චතුරාර්ය සත්‍යයයි. ඔබ ඔය දැනගන්නේ හේතුඵල ධහමයි. ඔය හේතුඵල ධහම කියලා ඔබ මතක තියාගන්න එපා. අරමයි කියලා දැනගන්නකොටම දැන් අර හේතු නිසානේ ඉරිසියාසිත හටගත්තේ. මීට ඩිංගකට කලින් තිබුණ ඉරිසියා හිත නෙමෙයි දැන් ඉරිසියාසිත. ඒකාවේ රහවල් එක දැක්ක නිසා, අන්න දැක්ක නිසා ඉරිසියාසිත පහළ වුණා. දැන් එතකොටම තේරුණා දැක්ක නිසා පහළ වුණා. එහෙනම් මේක හේතු, මේක ඵලය. දැන් ඔබට කියන්න වචන දන්නේ නැහැ. නමුත් ඒක දැනিলা. ඒකයි තියෙන්නේ. ඒකනේ පින්නවන්නේ මේ මොකක්ක පද හතරක් දන්නේ චූලපන්තක හාමුදුරුව රහත් වුණානේ. ඔබට බැරි නෑනේ. එහෙනම් දැන් ඔන්න මං කියන එක තේරෙනවද? මේක මානසික මනෝභාවය තුලින් ඔබ අවබෝධයෙන්ම මේ කටයුත්තට ආවේ නැති වුණොත් නම් පින්වන්දි කරන වැඩ නරක නෑ. හොඳයි. හැබැයි බුද්ධ ශාසනය නම් මොන වෙයිද කියන්න බෑ. ඔබට බුදුන් දකින්න නම් ආන දහම දකින්න ඕන. ඒ දහම දැකලා ඒ විදිහට කටයුතු කරගත්තොත් ඔබට මේ සසරෙන් අත් මිදෙන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරන මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න. ප්‍රයෝජනේ කියන්නේ මොකද්ද? ධර්මයේ පිහිටමයි. ධර්මයේ පිහිට නම් නූපදින හිතම තමයි. එතකොට දැන් අනිත් ප්‍රශ්නේ දැන් ඕගොල්ලෝ මෙහෙම හිතුවෝ. දැන් අපිට ධර්මයේ පිහිට තියෙනවා. දැන් අපිට නූපදුනාද? කොහොමද ඒක දන්නේ? ඒක නූපදුනාද කියලා දැනගන්නේ ඒ පහළ වුණු සිත ආරම්භය, පහළ වෙන සිතිවිලි ප්‍රමාණය, බැඳුණු හෝ ගැටුණු සිතිවිලි ප්‍රමාණය සංසිඳෙනවද කියලා බලන්න. ඔච්චරයි. බලන්න පරීක්ෂණෙත් අපි ළඟනේ, නිරීක්ෂණෙත් අපි ළඟනේ, නිගමනයත් අපිටමනේ. තථාගතයන් වහන්සේ අපිට ක්‍රමවේදය විතරයි දේශනා කරන්නේ. සෝපටේ මේක යන්තින්නේ. එහෙම වෙනකොට ඔන්න ඔබ දුවදුව අතනින් මෙතනින් අපෙන් ඇවිල්ලා නැහැ ස්වාමිනී කරන්න ඕන භාවනාව මොකද්ද මං කරන්න ඕන භාවනාව මොකද්ද එහෙම අහන්නේ නැහැ. එහෙම අහන්නේ ඔබ චතුරාර්ය සත්‍ය නොදන්න නිසායි. ඒ කියන්නේ ඔබේ හිතේ මේ සකසන ක්‍රමවේදය නොදන්න නිසායි. ඔබ එය දැනගත්තනම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඔන්න ඔය ක්‍රමය දැනගත්තනම් ඊට පස්සේ ඔබේ හිත හඳුනනවා. හඳුනන හිතට ඒ කරන්න ඕන ක්‍රමවේදය අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දිගින් දිගට ඉරිසියා එන්නේ නම් කරන්න ඕන භාවනා තියෙනවා. දිගින් දිවසෙන්නේ නම් කරන්න ඕනේ දේ. විතර්ක දිගට පහලවන්නේ නම් කරන්න ඕනේ දේ. අන්න එහෙමයි තියෙන්නේ. ඕගොල්ලෝ දන්නේ නැද්ද? ඕගොල්ලෝ අපෙන් ඇවිල්ලා අහන කොහොමද ස්වාමීනි කරන්නේ? එතකොට දැන් මම දෙන්නේ නැහැ. මගේ මනස තුල තියෙන එකට අදාළ ඉපැයි. ඔබ ඒකට අදාළ වෙන්නේ නැහනේ. ඒකනේ ඕපනයිකයි කිව්වේ මේ ධර්මයේ. Taman තුලින්නේ බලන්න ඕනේ. හැබැයි එකක් තියෙනේ හොඳක් තියෙනේ ඕගොල්ලෝ ඔය භාවනා කරන එක ඉතින් කර්මස්ථාන දෙන කම්මට්ඨානාචාර්යවර ස්වාමීන් වහන්සේලා ඒ ඇත්ත තමයි මගපල ලබන්නේ. ඒගොල්ලෝ මගපල ලබනවා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ. ඇයි ඔයගොල්ලෝ යන මග දන්නේ නැන්නේ? මේක අවබෝධ කරන්න පින්නන්නේ. ඔබට පුළුවන් නේ. නිසා ඒකට අවස්ථාවක් ලැබිලා අපි මේ කොග්ගලගේ මහත්තයලා ඇවිල්ලා ඇත්තට ලොකු කැපකිරීමක් නේ මේ කරන්නේ. සාසනය වෙනුවෙන් දැන් ඉතින් මේක එක ගැටලු මතුවෙන කාලවලනේ. ඉතින් ඇත්තට ලොකු දෙයක් කරන්නේ ඒක. ඔබට කරන්න බැරි දෙයක් නේ. කැප කරලා ඒ වෘත්ති වලින් ණය වෙලා දැන් මේ කරනවා. ඉතින් ඒකට සහයෝග දීලා එහෙම කටයුතු කරගන්න. ඉතින් දැන් කොහොම හරි පින්වත්නි මොකක් හරි කරන එක නෙමේ දැන් තියෙන්න ඕන. හරි දේ කරන්න. යථාර්ථවාදීදී චරමයි. ඒක කරගත්තොත් හරි. ඒ නිසා ඒක කරගන්න පළවෙනි මේක තමයි කල්යාණ මිත්‍රයෙක් වුණ ගහන්න ඕන. සද්ධර්මය අහන්න ඕන. ඔච්චරයි. ඊතුරු දෙක තියෙන්නේ උගුල්ලංගනේ. අර දෙක කරගන්න. හැබැයි කල්යාණ මිත්‍රයෙන් සද්ධර්මය අහලා ඒකටුතු කරගත්තත් හරි. එහෙම නැතුව ඔබ ඔය තියෙන සේරෝමයව මැලේ අච්චාරු කරගත්තොත් මැලේ අච්චාරුවක් තමයි පැසව ඉන්න වෙයි. එතෙන්දි තර්ක විතාතනින් අරක මේකෙන් මේක අරෙන් මෙහෙම කියනවා මෙහෙන් ආමගේ ඕම. ඔය ටික තමයි ඉතින් ওই ජීවිතේ. මේක අවබෝධ කරගන්න ඔබට පුළුවන් දෙයක්. එහෙනම් ඒ ශක්තිය ධෛර්යය මේ ජීවිතේම හිම වේවා කියලා. එහෙනම් මේ සඳහා සම්බන්ධ වුණු හැම කෙනාටමත් මේ ජීවිතය තුලදීම සංසාර දුකින් අත මිදෙන්නම හේතු වේවා. ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් සියලු පින් කැමති දෙවි දේවතාවුන්ටත් මේ පින් පෙත් අනුමෝදන් වේවා. වෙනත් සියලු දෙනාටම වෙනත් තෙරුවන් සරණයි. Thank you.